Honorable Ishaq Rahman, you have 8 minutes.
Garu Mantri Tumani, Adadawase, Punar Tapana Katavitu Samandeva, Apu Vivadi Katagar Navastava Levichikanitama Saturinua, Sabapatumi, Ubadanava, Ada Katagar Behemekanam Katagarnava, Dang Udarne Gatur Belikadavala Vitrai, see at a Hatabahak in Navalu, Madrovi Alta Ebbevichiaya. මෙහෙම ගත්තා නම් සමස්ත රටේම ඉන්න හැම හිරගෙදරකම 150ට එහා තමයි ඉන්නවා. හැබැයි මේක හොඳයි. පුනර්තාපන කරන එක හොඳයි. හැබැයි පුනර්තාපන කරන්න කලින් ප්‍රශ්නයක් තියෙනවා මේ මහ පොළව. අපි පුනර්තාපන කරන්න කලින් ප්‍රශ්නයකට අපි විසඳුමක් අනිවාර්යම ගන්න වෙලා තියෙනවා. ඔබ දන්නවා අපේ මන්ත්‍රීතුමනි අද බලන්න පාසල දරුවෝන්ගේ අද මේ පාර්ලිමේන්තුවේදී කතා වුණා 100ට ඕ ලෙවල් වල ඉඳලා ඒ ලෙවල් දක්වා ඉන්න දරුවෝන්ගේ 40ට වැඩි ප්‍රමාණයක් මේ මද්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා සත්‍ය ඇත්ත මේක සමස්ත රටේම තියෙන ප්‍රශ්න මේක විසඳුමක් ගන්න බැරිද එයි ගන්න නැතුව ඉන්නේ බලන්න අපේ පොලිසිය හමුදාව අවුරුදු 30ක් යුද්ධයේ තියපු රටක් යුද්ධේ නිවිනාශ කරපු අපේ අමුදාව පොලිසිය අය මෙච්චර දක්ෂයෙ ඉද්දී අපි ඒයි මේක නැති කරගන්න බැරි ඉතාලම බරපතල ප්‍රශ්නයක් දිනනවා මේක නවත්වා ගන්න ඕනයි එවුව නවත්තන්න නැතුව අපි ඇවිල්ලා එක එක නීති දානවා මෙතන එක එක මහාදීවලට පෙන්නඳ පාර්ලිමේන්තුවේ අපි නීතිය ගේනවා අපි මේ නීතිය රටේට ඉදිරිපත් කරනවා අනේ බොරුවට රටේ පාර්ලිමේන්තුව නීති ඉදිරිපත් කළා වැඩක් නැ සම්මත කළා වැඩකුත් නැ හරියට නීතිය මේක ඉදිරිපත් වෙලා කර නැත්නම් මේක මහ දෙයක් නැ පාසල යන දරුවන්ට හැබ්බවිලා මේ බද්දරවලට හැබ්බවිලා දරුවන්ගේ මේක නවත්තා ගන්න බැරි නම් අපිට පොලිසිය මොනවට හමුදා මොනවට අපේ රටේ ජනාධිපති මොනවට අපේ පාලන බලය මොනවට මේක ඇතුලේ මහා රහසක් තියෙනවා ඒ නිසා වහාම මම ඉල්ලීමක් කරනවා මේ මාධ්‍ය වලට සම්දර්ශන වලට මේ කතා නොකරලා ජාතික මට්ටමේ මේක ප්‍රතිපත්තියක් ගන්න ඕනයි ගරු අධ්‍යාපන ඇමතිතුමා මෙතන නැහැ ඒත් එතුමා හිතාම දක්ෂ අධ්‍යාපන ඇමති කෙනෙක් එතුමාගේ මම ඉල්ලීමක් කරනවා ගරු අධ්‍යාපන ඇමතිතුමනි මේක ඔබ බාරයි මේ පාසල ඉන්න අනාගත රට බාර ගන්න ඉන්න දරුවෝ ඒ නිසා ඔබට මම කියනවා සමස්ත රටේටම ජාතික මට්ටම ප්‍රතිපත්තිය ගේන්න ගෙනලා මේක හිස්තීර විසඳුමක් ගන්න අවස්ථාවක් ගන්න ඕනේ අපේ මන්ත්‍රීතුමනි නැත්තනම් අපි අනාගත රට දරුවෝ ඉවර වෙනවා 100ට 50ක් කියනේ වතාව 50ක් යන එක මහ දෙයක් නෑ දැන් උපරිම ඉහළට එවිලා තියන්නේ තව පොඩි කාලෙ වෙනකොට ඉතුරු 50ක වෙන එක මහ දෙයක් නෑ නිසා කරුණා කරලා මම අධ්‍යාපන ඇමතිතුමනි ඔබගේ කාරණික ඉල්ලීමක් කරනවා මේකට ස්ථීර විසඳුමක් ගන්න එහෙම නැත්නම් ඔබ පාසලේ ඉන්න දරුවන් දිහා බලාගෙන ඒ පාසල දරුවන්ගේ දිහා හිතාගෙන ඒ කටයුතු ඔබ බාරගන්න ඉතුරු අපි අනිත් අය ඉගෙනත් අපි කතා කරන්න ඕනයි දැන් සමස්ත රටේ ඉන්න පාසල දරුවන්ගේ විතරයිනේ මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අනිත් අය පාසල යන්නේ නැතුව අය ව්‍යාපාර කරන අය ඒ වගේ කර්මාන්ත කරන අය රෙකියාව කරන අය හැම එකම මේක පාවිච්චි කරනවා ඒ අයට අපි මේ පුනර්තාපන කරන්න පුළුවන් කාටද පුනර්තාපන කරන්නේ මේකට ඉරගෙදරවල ඉන්න අය එහෙම නැත්නම් කැමැත්තෙන් ගිහිලා එහිට වඩා බරපතල ප්‍රශ්නයක් රටේ එළිය තියෙනවා ඒ නිසා වහාම මේක පුනර්තාපන කරනවට වඩා කරන්න ඒක අනිවාර්යයි ඊටත් වඩා වැදගත් දෙයක් තමයි රටේ ඉන්න අපි එළියේ ඉන්න හැම එකනම ආරක්ෂාව කරන්න ඕනේ කියලා ඒ ආරක්ෂාව කරනවා නම් හරි නීතියක් කරලා මේ ප්‍රශ්න වලින් විසඳුමක් කරලා ඒ අනාගත රටේ ඉන්න අපේ දරුවන් වාගේම අපි අයියලා මල්ලිලා අපේ සීයලා අත්තලා මුත්තලත් මේක පාවිච්චි කරන හැම එකම අපි බේරා ගන්න වැඩපිළිවෙලක් කරන්න ඕනයි එහෙම කරුවොත් විතරයි අපේ අනාගත රටයක් අපිට හොඳ එළියක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල ප්‍රමාණයක් අපේ රුපීස් යනවා, ඩොලර්ස් යනවා. අපි ඩොලර් නේ කියනවා. මේක නිකන්ද අපිට දෙන්න පාවිච්චි කරන්න නෑ. අපේ වටිනා කොමක් තියෙන ඩොලර්ස් ටිකක් දීලා තමයි කෝටි ප්‍රකෝටි ගාණක් දීලා මේ මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනලා විකුණලා අපේ රටේ ඉන්න සමස්ත රටේ ඉන්න ආර්ථිකයට විශාල හානියක් වෙනවා. මේ පාවිච්චි කරන නිසා අවුරුදු දෙකෙන් එයාගේ ශරීරය විනාශ වෙනවා, බුද්ධිය විනාශ වෙනවා, එයත් විනාශ වෙනවා. ඊට පස්සේ ඒකට අපි බෙහෙත් කරන්න අවශ්‍ය බෙහෙත් ගන්න වෙනවා. බෙහෙත් ගන්න අපිට නිකන් බෙහෙත් ගන්න පුළුවන්ද නෑ. ඒකටත් අපිට විශාල මුදලක් අවශ්‍ය වෙලා තියෙන නිසා කරුණාකරලා සභාපතිතුමනි,
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
ඔබගේ ඉල්ලීමක් කරනවා. මේක වහාම පියවරයක් ගන්න කියලා. ඒ වගේම තමයි මේ දවස්වල ගොයි මාතෘට විශාල ප්‍රශ්නයක් තියෙනවා. වී වගාවල කහ හැම තැනම වෙලා තියෙනවා. ප්‍රධානම ප්‍රශ්න වෙන මොනවත් මේ සභාපතිතුමනි, මේක බාල පොහොර දීපු එකක් කියලා කියනවා. මම නම් ඒක පරිශන කරලා බැලුවේ නෑ. මම දන්න දෙයක් තමයි කාබෝනික කියලා මේ අනාවශ්‍ය කුණු ගොඩක් මේ ගොයි මහතුරට දෙනවා. ගොයි මහතුරු ඒවා වගාවලට පාවිච්චි කරනවා. පාවිච්චි කරනකොට අනේ මම බැලුවා වී වලට වඩා වල් වෙලා වැඩි වෙලා තියෙනවා. වී යට වෙලා වල් වැඩි වෙලා. එයි බැව් වල තියෙන රොන් මඩ ටිකක් මමත් මෝල්කාරයෙක්. මගේ මෝල් වල වී වේලෙන්ද පුච්චනවා. මේ වී පුච්චලා ගන්න මේ කහකුඩු මේ පුච්චලා නැ මේ කුඩු එව්වා ටිකයි පස් ටිකයි කලවම් කරලා පැක් කරලා එවනවා. මොනවාද කාබනික පොහොර කියලා. අනේ කාබනික පොහොර කියලා ඊයේ එමෙතුමාගේ අහනකොට කියනවා පරිශන කරනවා. අනේ කවුද එමෙතුමා පරිශන කරන්නේ? ඔබගේ අමාත්‍යංශය පහල ඉන්න නිලධාරී. ඔබගේ අමාත්‍යංශය පහල ඉන්න නිලධාරීට පරිශන කරලා මේක රිපෝට් එක දෙන්න කිව්වට ඒක මහ දෙයක් නේ දෙන එක. ඒ නිසා මෙව්වා අපරාධයක්. 130ක් දෙනවලු දැන් කාබනික පොහොර. කාබනික පොහොර 100ට දීලා මේක එත්ත කාබනික පොහොරද? ලංකා කවුද කාබනික පොහොර හදන්නේ? මොකක් හදන්නේ? හැමතැනම ගිහිලා බැලුවොත් වැව් වල තියෙන රොන් මඩුවයි රොන් මඩයි ඒ වගේ හාල් මෝල් වල පුච්චන දහිය ටික කලවම් කරලා තමයි කාබනික පොහොර කියලා ගංගොල කියලා අහිංසක ගොයි මහතුර විනාශ කරනවා. සල්ලි නේ නේ කියලා 130ක් දෙනවා. මොනවද කාබනික පොහොර වලට සල්ලි? එහෙනම් ඒක අපරාධයක් නේ. ඒ නිසා වහාම මේ කාබනික පොහොර ව්‍යාපෘතිය නවත්තන්න
අවසන් කරන්න.
මම කතා කරන්නේ මේ අදාළ ඒ බාර ඉන්න කෙනාට. කවුරුත් නේ තම මේකේදී මාධ්‍ය සම්දර්ශනේ කවුරුත් නේ අපරාධි මේක.
එහෙනම් අවසන් කරන්න ගර්මන්ත.
හරි සභාපතිතුමනි, ඔබගේ ඉල්ලීමක් කරන නිසා කරුණා කරලා මේ කාබනික ව්‍යාපෘතිය නැති කරලා සමස්ත රටේට අනාගතර කෘෂිකර්මයට දියුණුවක් ඇති කරන ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. මට වෙලාව දීපු සභාපතිතුමනි ඔබට ස්තුතියි.
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 15ක කාලයක් තියෙනවා.
පුලස්සනේ සභාපතිතුමනි, අද දිනේ අධිකරණ අමාත්‍යාංශයේ විසින් පුනරුත්ථාපන කාර්යාංශය සම්බන්ධයෙන් අද විශේෂයෙන් මත්ද්‍රව්‍ය සඳහා බැහැ වූ තරුණයන් පුනරුත්ථාපනය කිරීම සඳහා අද පනතක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. මම විශේෂයෙන් මේක අවස්ථාවක් කරගන්නවා අපේ හිටපු අධිකරණ අමාත්‍ය අලි ශබ්‍රි අමාත්‍යතුමා මෙතන නොමැති වුවත්, මං හිතන්නේ එතුමා අධිකරණ අමාත්‍යවරයා හැටියට කාලේ අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇතිකරන්න එතුමා විශාල උත්සාහයක් දරුවා. වසර ගණනාවක් හිර වෙලා තිබුණු අනපනත් ගණනාවක් එතුමා කඩිනමින් සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එතුමා කටයුතු කරා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුම්පත් කිරීම වැනි කරගන්න බැරි වෙච්ච තීන්දුව කාරණා ගණනාවක් එතුමා අධිකරණ ඇමතිවරයාට කටයුතු කරා. ඒ වගේම වත්මන් අධිකරණ ඇමතිතුමත් ඒ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. ඒ නිසා මෙවැනි විශේෂ අනපනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නීතිගත කිරීමට කටයුතු කිරීම පිළිබඳව මේ සම්බන්ධයෙන් උනන්දු වෙච්ච හිටපු අමාත්‍යතුමාටත් ඒ වගේම වත්මන් ඇමතිතුමාටත් රාජ්‍ය ඇමතිතුමාටත් අපේ ස්තුතිය පුද කරන්න කැමැතියි. පුලස්සනේ සභාපතිතුමියනි, අපි අද රටක් හැටියට මුණ දෙන බරපතලම අර්බුදේ තමයි මේ මත්කුඩු උදුර. අපි දන්නවා දවසකට මාස සමාවෙන්න මාසෙකට 5000කට වැඩි ප්‍රමාණයක් බන්ධනාගාරගත කරනවා මේ මත්කුඩු භාවිතය නිසා. අපි ගත්තොතින් 2018 ඉඳලා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගත්තොත් 2018 කිලෝ 730යි 19 1741යි 2020 1629යි 2021 1630යි 2022 කිලෝ 1551ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම අයිස් මත්ද්‍රව්‍ය ගත්තොතින් හැම අවුරුද්දකම කිලෝ 7යි 41යි 817යි 377යි 277යි මේ ආකාරයෙන් විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය මේ වෙනකොට පොලිසිය අත්අඩංගුවට ගන්නවා. අපි වගේ රටවල් ලෝකයේ අනිත් රටවල් සංසන්දනය කිරීමේදී අපේ රට අනිත් රටවලට වැඩිය විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය අපේ රටට ගේනවා භාවිතා කරනවා කියලා තොරතුරු සංඛ්‍යාලයකින් තියෙනවා. ඉතින් ඒ නිසා වත්මන් අධිකරණ ඇමතිතුමත් මේ සම්බන්ධයෙන් එතුමාගේ දැඩි අවධානය යොමු කරලා එතුමා මේ මත්වදුරෙන් පෙළෙන දරුවන් පුනරුත්ථාපනය කරන්න එවගේ මේවට අවශ්‍ය නීති යනපනත් එතුමා මීට කලින් ගෙනාවා. අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි හෙරොයින් වලට අත්අඩංගුවට ගත්තාය පමණයි බන්ධනාගාරගත කරන්න පුළුවන් වුණේ. නමුත් වත්මන් අධිකරණ ඇමතිතුමා අයිස් භාවිතා කරන පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. මම හිතන එක ඉතාම හොඳ දෙයක්. මොකද මේ වෙනකොට හෙරොයින් වලට එහා අභිබෝවා ගිහිල්ලා අද අයිස් මත්ද්‍රව්‍ය මේ තරුණයෝ භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉතාම හොඳ පනතක් මේ වැඩසටහන. ඒ නිසා අපි අධිකරණ ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව. ගරු අධිකරණ අමාත්‍යතුමනි, මගේ අවධානය අපි දකිනවා මේ පාර්ලිමේන්තුවේ විවිධ අනපනත් ගෙනෙල්ලා අපි නීති ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒක මහ පොළවේ යථාර්ථයක් කරන්න කටයුතු කරන දේ පිළිබඳ අපි අවධානය යොමු කරන්නේ. දැන් පසුගියදා බදු සංශෝධන පනතක් ගෙනාවා. බදු වැඩි කරන්න. දැන් මේ පිළිබඳ රටේ විශාල විවේචනයක් තිබුණා. දැන් මේ බදු වැඩි කරලා රාජ්‍යසේ බුද්ධිගලණයක් කියලා අපේ ජනතා විමුක්ති පෙරමුණේ අනුරුද්ධ ශානායක මන්ත්‍රීතුමා මම දැක්ක ඊයේ පෙරේදාත් කියලා තිබුණා. අපේ රටේ උගතුන් නිතුන් ලංකාවෙන් යන්නනවා බදු ගන්නවා කියලා. ඒ නිසා මේ බදු වැඩි කිරීම පිළිබඳ ලංකාවේ විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා. හැබැයි පනතෙන් බදු වැඩි කරාට ආදම්බුදු දෙපාර්තමේන්තුව මේ පනතෙන් බදු වැඩි කරන බදු අය කරගන්න මෙකනිසම් එකක් හදලා නැහැ. ක්‍රමවේදයක් හදලා නැහැ. මොන නීති ගෙනාවත් ඒ වැඩි කරන බදු අය කරගන්න ක්‍රමයක් ආදම්බුදු දෙපාර්තමේන්තුවට නැහැ. ඒ නිසා ආණ්ඩුව බැනුම් අහන එක විතරයි කරන්නේ. බදු වැඩි කරා කියලා පනතක් ගෙනලා සම්මත කරලා තිනවා. හැබැයි මේ බදු ටික අය කරගන්න ආදම්බුදු දෙපාර්තමේන්තුව තුල මෙකනිසම් එකක් නැහැ. මම ඔබතුමාට කලිනුත් කිව්වා, අපි මේ පාර්ලිමේන්තුවේ කලිනුත් කිව්වා, මිලියන 22ක් ඉන්න රටක ආදම්බුදු සතභාගක් හරි ගෙවනා ඉන්නේ 25000යි. ලක්ෂ 50ට වැඩිය ආදම්බුදු ගෙවනා ඉන්නේ 147 දෙනයි. ඒ නිසා මොකටද මේ ආදම්බුදු දෙපාර්තමේන්තුව? මෙරටේ බිලියන ගණන් හම්බ කරලා ඉන්නවා බදු ගෙවන්නේ 147 දෙනයි. අධිකරණ ඇමතිතුමත් ඒ අතරේ ඉන්නවලු. එතුමා ඇත්තට සල්ලිකාරයෙක් කියලා මම දැනන් හිටියේ නැහැ. ඒ නිසා මම කියාගෙන ආවේ ගරු ඇමතිතුමනි මෙකනිසම් එකක්. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ පනත ගෙනේනවා වගේම. දැන් මේ පුනරුත්ථාපනය වෙන අය අපි කොහොමද පුනරුත්ථාපනය කරන්නේ? දැන් අපි මේ කාර්යංශයේ යටතේම තියෙන ආයතන දෙක තුනක්. එකේ තියෙනවා 1200ක් ඉඩකඩ තියෙනවා දරුව පුනරුත්ථාපනය කරන්න. හැබැයි දැන් ඉන්න 500කට අඩු ප්‍රමාණයක්. අඩු ගානේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනට අවශ්‍ය දරුණු ලෙස මත්කුඩු වලට අබ්බැහිවෝ ටිකවත් ගෙනලා පුනරුත්ථාපනය කරන වැඩසටහනක් නැහැ. ගොඩක් අය ඉන්නේ බන්ධනාගාරේ. හැබැයි බන්ධනාගාරයේ තුල මේ මත්කුඩු වලට අබ්බැහිවන් පුනරුත්ථාපනය කළ හැකිද කියන ප්‍රශ්නාර්ථය මට තියෙනවා. දැන් අද ලොකුම චෝදනාව තියෙන්නේ බන්ධනාගාරයේ ඇතුළට කුඩු වෙන එක පිළිබඳව. අද බන්ධනාගාර කොමසාරි ජෙනරාල්තුමා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක යෙදෙනවා බන්ධනාගාරයට ඇතුළට එන කුඩු ටික නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැකරු අමාත්‍යතුමනි, දැන් අපි ගත්තොතින් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන කීපයක් ඔබතුමාලගේ තියෙනවා. කන්දකාඩුව අපි දැක්කද? කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කඩාගෙන තරුණ එළියට පයින්නවා. දැන් පුනරුත්ථාපනය කරන මිනිස්සු ටික කඩාගෙන එළියට පයින්නවා. ඉතින් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින් පුනරුත්ථාපනය කරාන මොනවද වෙන්නේ? ඉතින් නිසා මේ පුනරුත්ථාපනයට ගේන ගොඩක් පිරිසකරු අමාත්‍යතුමනි, මේ කුඩු වලට ඇබ්බැහි වෙච්ච ගොඩක් අය පැල්පත්වල මේ මුඩුක්කුවල මේ ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන යම් පුද්ගලෝ පිරිසක් තමයි මේ කුඩු වලට ඇබ්බැහි වෙන්නේ. හැබැයි මේගොල්ලෝ ආපහු පුනරුත්ථාපනය කළ මාසයක් කළ ආපහු අර තැනටම ගෙනත් දාපුවම ඒගොල්ලෝ ආපහු කරන්නේ කුඩු භාවිතා කරන එකමයි. ඉතින් ඒ නිසා මේ පුනරුත්ථාපනය කරන ක්‍රමවේදය පිළිබඳ මගේ පෞද්ගලික හැඟීමක් නැහැ, පැහැදීමක් නැහැ ගරුව මාධ්‍යතුමනි. ඒ නිසා අපි පළවෙනියටම අපේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුහුණු කරන පුහුණුකරුවන් අපි හරියට පුහුණු කරලා තියෙනවද? ඒ පුහුණු කරලාගෙන ළමයි කොච්චර ප්‍රමාණයක් හරියට පුනරුත්ථාපනය වෙලා තියෙනවද? දැන් මම ඔබතුමාට කිව්වා මාසෙකට මත් කුඩු වලට අබ්බැහිවන් 5000ක් අපි බන්ධනාගාරගත කරනවා. මාසෙකට 5000ක් අපේ රටේ ලක්ෂ 5ක් 7000කට අසන්න ප්‍රමාණයක් කුඩු භාවිතා කරනවා කියලා තොරතුරු කියනවා. ඒතර ලක්ෂ ලක්ෂ 50 අපේ මේ සමා වෙන 5000ක් මාසෙකට බන්ධනාගාරගත කරනකොට අපේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තියෙන ඉඩ 1200ක් අපි පාවිච්චි කළා නේ. එතන ඉන්නේ 400ක් විතර. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පනත ඉතාම හොඳයි. මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපි දකිනවා මේ ප්‍රශ්න හඳුරගෙන ගොඩක් වෙලාවට අපි මේව නීතිගත කරනවා. හැබැයි මේව මහ පොළවේ යථාර්ථයක් කරන්න වැඩපිළිවෙලක් ඒ ආයතන තුලින් හදනවද කියන එක. ඒ නිසා මම විශේෂයෙන් පුනරුත්ථාපන කාර්යාංශයට ඊතර කොමසාරිස් ජෙනරාල්වරයෙක් ඉන්නවා ඔබතුමා තුමත් මං හිතන්නේ මෙතන ඇති. එතුමා යටතේ මේක යථාර්ථයක් කරන්න මේ මත් කුඩු වලට අබ්බැහි වෙලා අත්තරංගුට දරුවන් පුනරුත්ථාපනය කරලා නිසි මකට යොමු කරන්න හරි වැඩපිළිවෙලක් සකස් කරන්න කියන එක තමයි ගරුගත් අමාත්‍යතුමනි අපි ඉල්ලීමක් කරන්නේ. මට දැනට දැනෙන්නේ නැහැ, මට මේ වෙනකොට තේරෙන්නේ නැහැ මේ පුනරුත්ථාපන කාර්යාංශය යටතේ ඒ දරුවන් නිසි මකට යොමු කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා කියලා. දැන් ලෝකේ අනිත් රටවල ගරු අමාත්‍යතුමනි හෝම් බේස් තමාගේ නිවාස අඩස්සියේ හෝම රෙස් කරලා නිවාස අඩස්සියේ තියලා නිවාස අඩස්සියේ තියලා මේ දරුවෝ පුනරුත්ථාපනය කරන වැඩසටහන තියෙනවා. කරු අපතුමා කිව්වා දැන් මේ නීතියත් ගේනවයි කියලා. ඒක තමයි මම හිතන්නේ විය යුත්තේ. නැත්තම් වෙලා තියෙන්නේ මේ මුඩුක්කෝ කිදපු තරුණේ කුඩු ගහලා බන්ධනාගාරගත කරලා ආපහු කුඩු කොට ගෙනත් දාපුවම ඒ පුද්ගලයා නැවතත් මත් කුඩු බැවුන අබ්බැහි වෙනවා. හැබැයි ගෙදරම ඉඳලා ඒ දරුවා හරි පුනරුත්ථාපනයකට කරොතින් අපිට ඒ හරිගේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ නිසා කරු අමාත්‍යතුමනි මේ අනපනත් ගේනවා වගේම අර ඔබතුමා කිව්වා වගේ දැන් මේ කුඩු වෙනුවෙන් ඔබතුමා ගෙනාපු හොඳම දෙයක් තමයි මේ අයිස් සඳහා නීතිය ගෙනාපු එක ඔබතුමා. ඒ වගේම දැන් මේ පුනරුත්ථාපනය සඳහා ගෙන මේ යනපඩ. තාම හොඳයි මේවා. ඒ නිසා ඔබතුමාට තරුණ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඔබතුමාලා දෙන්නම එකට එකහුවලා මේ 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 වැඩසටහන. ගරු අමාත්‍යතුමනි මම දකින්නේ අපි රටක් හැටියට අපි මූණ දුන්න අභියෝග තුනක් මම දකින්න රටක් හැටියට. එක අපේ යුද්ධය. අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අපිට මේ රටෙන් ගොඩේන්න බැරි වෙච්ච තිබ්බ යුද්ධය අපි අවසන් කරන්න පුළුවන් වුණා. ඊළඟ කොරෝනා වසංගතේ අපි ඒකත් පාලනය කරගන්න පුළුවන් වුණා. ඊළඟට අපිට තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ගරු අමාත්‍යතුමනි මේ මත් කුඩු වදුර. මේක තමයි අද දවසෙන් දවස ව්‍යාප්ත වෙලා. අද ගරු අමාත්‍යතුමනි අපේ මම ඉන්න නාවල පිටි ආසනේ මගේ ආසනේ මගේ ආසනේ ඉස්කෝලවල දරුවෝ මේ මත් කුඩු වලට අබ්බැහි වෙලා තියෙනවා. පසුගිය දවස්වල අපි අත්තරංගොඩ ගත්තා. අපි අත්තරංගොඩ මත් කුඩු විකුණන නාවල පිටි ආසනේ මත් කුඩු විකුණන පුද්ගලයෝ කවුද කියලා බැලුවොත් විදුහල්පතිවරුන්ගේ දරුවෝ පොලිසිය ඉහළ නිලධාරීන්ගේ දරුවෝ තමයි නාවල පිටි පොලිසිය විසින් අත්තරංගොඩ ගත්තේ කුඩු විකුණලා. එහෙමනම් පොලිසියේ ඉන්න නිලධාරීන්ගේ දරුවෝ කුඩු විකුණන එකට සම්බන්ධ නැහ. රටේ අධ්‍යාපනය කර විදුහල්පතිවරුන්ගේ දරුවෝ කුඩු විකුණන එකට සම්බන්ධ නැහ. අද මොනතාන් දුරකට මේක ගිහිල්ලාද කියනක ඔබතුමා අවධානය යොමු කරන්න. ඒ නිසා මේකෙන් බේරීම සඳහා අපේ දෙමව්පිය විශාල වශයෙන් ඇවිල්ලා කියනවා අපේ දරුවෝ පුනරුත්ථාපනය සඳහා යොමු කරන්න. දෙමව්පිය ඉල්ලීමක් කරනවා. තේරිසා කරු එමුතුමනි මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන. මං හිතන්නේ මේ අපිට පුළුවන් අපේ රටේ ප්‍රධානම සමාගම් වලට කියන්නේ පුළුවන් නම් තමුන්නාන්සලා කෝටි ගණන් ලාභ ලබනවා. අඩු ගානේ අපි ගොත් ඩයලොග් සමාගමට කිව්වොත් පුනරුත්ථාපන ආයතනයක් බාර ගන්න කියලා බාරගයි. දැන් ක්‍රිකට් වලට ස්පොන්සර්ෂිප් එක දෙනවා මිලියන 500ක් විතර. ෆුට්බෝල් වලට ස්පොන්සර්ෂිප් එක දෙනවා විශාල මුදලක්. හැබැයි අපේ රටේ මත් කුඩු භාවිතා කරන දරුවෝ පුනරුත්ථාපනය කරන්න මුදලක් දෙන්න කිව්වොත් දෙයි. ඒ නිසා මං හිතන්නේ පෞද්ගලික ආයතන සම්බන්ධ කරගෙන මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානත් දියුණු කරලා වැඩි කරලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියන එකයි මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ. මට තියෙන පෞද්ගලික මතය කරු අමතුමනේ මේ පනත ඉතාම හොඳයි. හැබැයි මේ පනත මහ පොළවේ යථාර්ථයක් කරන්න වැඩපිළිවෙලක් කාර්යාංශය තුල තියෙනවද කියන ප්‍රශ්නාර්ථය තමයි මට තියෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අපේ රාජ්‍ය අමතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අනපනත් සම්මත කරගන්නවා වගේම මේවා මහ පොළවේ යථාර්ථයක් කරනවාද කියන එකත් ගරු අමාත්‍යතුමනි අමාත්‍යංශයේ ඍජු අධීක්ෂණය යටතේ මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මේකෙදි ඔබතුමාලා මං හිතන්නේ යුද්ධයෙන් ඒ යුද්ධයට සම්බන්ධ වෙච්ච තරුණයොත් පුනරුත්ථාපනය කරන්න. ඔබතුමාලා මේ පනතෙන් ඉදිරිපත් කරත් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර දුන්නේ මේ අය සඳහා පමණයි. මං හිතන්නේ මේවා පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දැන් අපේ ඉන්නවා මේ රටේ දැන් පසුගිය දවස්වල ඇති වෙච්ච සිද්ධි. අපි දැක්ක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇදගෙන ගිහිල්ලා පඩිපෙළ ගානේ සතෙක් වගේ මරලා දැම්මා. දැන් එහෙම කරන පුද්ගලයෝ මම නම් හිතන්නේ පුනරුත්ථාපනය කරන්න ඕනේ. මානසික ලෙඩු එහෙම පුද්ගලයෙක්ව ඇදගෙන ගිහිල්ලා ගහලා මරන්න මිනිහෙකුට මානසිකත්වයක් තියෙනවා නම් ගරු අමාත්‍යතුමනි මම නම් කියන්නේ ලෙඩ්ඩු එකපාරම ගිහිල්ලා ගෙවල් ගිනි තියන් බස් ගිනි තියන් මේ 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 මානසික ලෙඩක් මම නම් කියන්නේ එවැනි මානසික ලෙඩ්ඩුත් පුනරුත්ථාපනය කිරීම සඳහා මේ රටේ නීතියක් ගේන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. දැන් මේ අපි මේ ඉන්නවා කතා බහ කරගෙන ඉන්නවා ගරු අමාත්‍යතුමනි මේ රටේ ඉන්න ජනගහනේ මිනිස්සු ගොඩක් ගත්තට එහෙම එකපාරම ගිහිල්ලා මිනිහෙක්ව ඇදලා අරගෙන කපල කොටලා මරන් දැන් මේ පාතාල සම්බන්ධ මිනිස්සු ගිල කෑලි කෑලි මිනිස්සු කපනවා එහෙම කපන්න පුළුවන්ද මං කියන්නේ ඒ වගේ පුද්ගලයෝ ඒ වගේ පුද්ගලයෝ පුනරුත්ථාපනය කිරීම සඳහා අනපනත් නීති ගේන්න කියලායි මම නම් කියන්නේ. ඒ නිසා මේ මිනිස්සු ඇදගෙන ගිල ගහලා පෙරලා මරනවනම් මිනිසුන්ගේ ගෙවල් ගිනි තියනවනම් මිනිසුන්ගේ බස් ගිනි තියනවනම් මේ වගේ ජාතික අපරාධ කරන පුද්ගලයන් ඉන්නවනම් ඒ අය පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීති ගේන්නයි කියලායි මම ගරු අමාත්‍යතුමනි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ. ඒ නිසා මම මීට වැඩිය මගේ කාලය ගන්නේ නැහැ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා හිටපු ගරු ඇමතුමත් ඔබතුමත් එක්කවල මේ අධිකරණ ශ්‍රේෂ්ඨය තුල සුවිශාලී පරිවර්තනයක් කරන්න ඔබතුමාලා උත්සාහ කරනවා. අපි ඒ පිළිබඳ අපි විශේෂයෙන් අපි අගය කරනවා ගරු අමාත්‍යතුමනි. ඒ ඉතාමත් හොඳයි. ඉතින් ඒ වගේම අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඒ අනපනත් ගෙනලා නීතිගත කරලා ස්ථාපිත කරා වගේම මේවා මහ පොළොවේ යථාර්ථයක් කරන්න. අර ආදායම් බදු දෙපාර්තමේන්තුව ආණ්ඩුව බැනුම් අහලා බදු වැඩි කරලා මුදල් අය කරගන්න බැරි වුණා වගේ කරන්නේ නැතුව මේ මත් කොඩි වලට අබ්බැහිවන දරුවා මම දන්නේ මේකේ ඩේටාබේස් එකක් ඔබතුමාලා ගාව හරියට තියෙනවද කියලා. අඩු ගානේ රටේ මත්කුඩු භාවිතා කරපු කට්ටිය කොච්චරක් ඉන්නවද? ඒ අය පිළිබඳව තොරතුරු තියෙනවද? කීපාරක් ඒගොල්ලෝ දැන් අපි සමහරව ඉන්නවා ගරු අමාත්‍යතුමනි මත්කඩුවට කුඩුවට අබ්බැහි වෙලා බන්ධනාගාරයට යනවා. ආයි ඊළඟ සුමාන හැමදාම සතියෙන් සතිය මේ යනවා අධිකරණයට. දැන් ඔබතුමාලගේ අමාත්‍යංශෙම මට එක තරුණෙක් කිව්වා ඔබතුමාලගේ අමාත්‍යංශය සුද්ධ කරන්න එනවා මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරුවෙක්. ඔහු බත්කොඩුවට අබ්බැහිව්වේ ඔහු එනවා ඔබතුමාලගේ අමාත්‍යංශයේ මම හිටපු ඇමතුමා ඉඳපු කාලේ මට ඒ තරුණයා හම්බුණා ඒ මත්කුඩු ඒ අබ්බැහි වෙච්ච තරුණයා එනවා සුද්ධ කරන්න. එයා කියනවා හැමදාම එයාව ආපහු උසාවියට දානවලු. පොලිසිය මැදිහත් වෙලා ඔහුගේ එක ස්ථානයකින් කුඩු ටික ඇතුළට යවලා යවනවලු ආපහු. එතකොට එයා තමයි බන්ධනාගාරයට කුඩු ටික ගෙනියන්නේ. ඒ නිසා මේක බිස්නස් එකක් හැටියට ගෙනිනවා. අහිංසක දරුණයෝ පාවිච්චි කරනවා කරුවා අමාත්‍යතුමනි. ඒගොල්ලන්ගේ පවුල ඔක්කොම බලා ගන්නවා. ඒකට වියදම් කරනවා. ගෙදර ඉන්න සිය පවුලටම වියදම් කරනවා මේ කුඩු බිස්නස් එක කරන පුද්ගලයා. හැබැයි මෙයා බන්ධනාගාර හැමදාම මෙයා ඉන්නේ හිරේ. මෙයා තමයි උසාවියට එනවා, නඩුවට එනවා, ටොයිලට් එකට එනවා කියලා ටොයිලට් එකට එනවා, එතනින් කුඩු ටික ඇතුළට දානවා. ඊට පස්සේ මෙයා බන්ධනාගාරය ඇතුළට කුඩු ටික ගෙනියනවා. ඒ නිසා මේක හැම බන්ධනාගාරයකම සිද්ධ වෙන දෙයක්. හැම තැනකම ඔබතුමා බලන්න හැම බන්ධනාගාරෙම චෙක් කරනකොට අහුවෙනවා මේ පුද්ගලයන් ගුදමාර්ගයේ මේ කට්ටිය මේ කුඩු හංගගෙන ඉනවා. ඒ නිසා වෙනම මේ මත්කුඩු වෙළඳුව විසින් වෙනම සිරකරුවන් පාවිච්චි කරනවා කරු අමාත්‍යතුමනි. ඔබතුමාගේ ඩේටාබේස් එකක් හදලා බැලුවොත් හැමදාම බන්ධනාගාර වෙතන කරන කුද්දල කොච්චරක් ඉනවද කියලා බලන්න. ඒගොල්ලෝ ඉන්නේ හැමදාම හිරේ. හොඳ කොල්ලෝ. කතා කරාට පස්සේ මිනිස්සු කුඩු බොන්නෙත් නැහැ මොකවත් නැහැ. හොඳ මිනිස්සු. හැබැයි ඒගොල්ලෝ කියනවා අපි සර් මම කතා කරා සර් අපි ඇතුළේ ඉඳියට කමක් නැහැ. අපේ දරුවන්ට ඉගෙන ගන්න සල්ලි ටික දෙනවා. අපේ ගෙවල් දොරවල් බලා ගන්න අපට ගෙයක් හදලා දෙනවා. අපි ඇතුළේ ඉඳියත් අපට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා මේක ඉතාලම අපි නොදකින්න. අපි නොදකින්න ඉතාලම අවාසනාවන්ත පැත්තක් තියෙනවා කරු අමතුතුමනි. ඒ නිසා ඩේටාබේස් එකක් හදන්න පුළුවන් නම් තරගතුමාට බලන්න පුළුවන්. හැමදාම එකවරක් මත් කුඩුවට අබ්බැහිව කොච්චරක් ඉන්නවද? දෙවරක් බන්ධනාගාරක තුන්පාරක් හතරවල්. හැබැයි 20 බාරක් කුඩුවලට ඇතුළට යන්න බෑ. ඒ නිසා මේක පිටිපස විවිධ පුද්ගලයන්ට චෝදනා තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිලධාරීන්ට චෝදනා තියෙනවා. පොලිසිය නිලධාරීන්ට චෝදනා තියෙනවා. ඒ නිසා කරුව මාත්‍යතුමනි මේක හදන්න නම් නීති අනපනත් පමණක් ගෙනෙලා හරියන්නේ නැහැ. මේ සියල්ල හරියට හදාගත්තේ නැත්නම් අපිට මේ කටයුත්ත කරගන්න බෑ කරුව මාත්‍යතුමනි. ඒ නිසා ඔබතුමා මේ අනපනත් සම්මත කරා වගේම ඔබතුමාගේ අධීක්ෂණ යටතේ කාර්ය සාධක බලකායක් හෝ පිහිටවලා මේ වැඩපිළිවෙල මහ පොළොවේ යථාර්ථයක් වෙනවද කියනක අධීක්ෂණය කරන්න ඔබතුමා කටයුතු කරන්න ඒක නිල්ලීම කරමි. මම ඔබතුමාට මුලින් කිව්වා වගේ මේ මත් කුඩුවලට අබ්බැහිවම් පමණක් නෙවෙයි මේ යුද්ධයට සම්බන්ධ වෙලා පුනරුත්ථාපනය කරන්න ඕන අවශ්‍ය පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට. ඒ වගේම මේ එකපාරම ඉඳලා මේ රැවුල් වවාගෙන කොණ්ඩේ වවාගෙන ගෙවල් ගිනි තියන මිනිස්සු අදගෙන ගිහිල්ලා මරලා දාන ගහන කොටන ඒ වගේ මානසිකත්වයේ තියෙන පුද්ගලයෙක් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහනක් ඔබතුමාගේ යටතේම ක්‍රියාත්මක කරන්න කියන එක යෝජනා කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ දැන් ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය විනාඩි 15ක කාලයක් තියෙනවා.
මූලස්ථානවල මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි, මෛතනී තාමත් කාලෝචිත අත්‍යවශ්‍ය මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. අපි උදේ ඉඳන් දැක්කා සාකච්ඡා කරනවා කතා. නොයෙකුත් කරුණු ඉදිරිපත් කරනවා අපි දැක්කා. මේ සමහර වෙලාවට මේක වැරදි විදිහට අර්ථකථනය කරනවත් දැක්කා. පුනරුත්ථාපන කාර්යංශ පිටුවන එක සම්බන්ධ වැරදි අර්ථකථනයක් දැක්කා. මේ වෙලාවේ ඇයි මේවා කරන්නේ, මොකද්ද හේතුව, එහෙම කියලා දැක්කා. හැබැයි අපි පුනරුත්ථාපනය කළ යුත්තේ කවුද? අපේ අධිකරණයේ දඬුවම් නියම වෙලා නියම වුණාට පස්සේ ඔවුන් ඒ නියමිත කාලය අවසන් වුණාම, එහෙම නැත්නම් පුනරුත්ථාපනය කරන්න කියලා දක්වනකොට, දැනුවත් කරනකොට, ඒ නියෝග කරනකොට ඒ කටයුතු තමයි සිදු වෙන්නේ. ඒකේ සමාන වෙලාවට විනය විරෝධී කටයුතු කරපු අය, ඒ වගේම එක්කෝ ත්‍රස්තවාදී කණ්ඩායම්, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට, විශේෂයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් සඳහා තමයි මේ පුනරුත්ථාපන විශේෂයෙන්ම කටයුතු කරන්නේ. හැබැයි මේකේදී මේක අපි දැක්ක දෙයක් තමයි, මේ පුනරුත්ථාපනය කරනවා විශේෂයෙන්ම දරුවෝ, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුණ දරුවෝ පුනරුත්ථාපනය කළ සමහර අය පුනරුත්ථාපනයෙන් පස්සේ අපි දකිනවා ඔවුන්ගේ ජීවිත හදාගෙන නියම මාර්ගයට ඇවිල්ලා ඔවුන්ගේ ජීවිත හදාගෙන ගමන් කරනවා. හැබැයි මම දකින්නේ මේවා සමහර වෙලාවට අපි බන්ධනාගාරය තුළට ගියොත් බන්ධනාගාරයේ ඇතුළේ ඉන්න පිරිස මේ අහිංසක දරුවෙක් අල්ලගෙන ඔහුගේ මනස සම්පූර්ණයෙන් විකෘති භාවයට පත් කරනවා. නැවතත් ඊට වැඩිය දරුණු පුද්ගලයෙක් බවට පත් කළා තමයි එළියට එන්නේ. ඔව් යන්නේ දෙයකට, නමුත් ඇතුළට ගිහිල්ලා නොයෙකුත් අය එතන ඉන්නවා. මහා චාපාරම්කාරයෝ, ශාල වශයෙන් වැරදි දඬුවම් ලැබිච්ච අය, මේ අය මාර්ගයෙන් නොයෙකුත් දේවල් වලට බැහි වෙනවා. ඒකට හේතුව තමයි මේ ආවට පස්සේ මෙයා සමාජගත කරනකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක හරි සෙන්සිටිව් ඉෂුව එකක්. හරිම සෙන්සිටිව් ඉෂුව එකක්. මෙයා සමාජගත කරනකොට අපේ සමාජයේ මෙයාව පිළිගන්නේ නැහැ හරියට. පිළිගන්න කැමති නැහැ. මේ සමාජයෙන් කියන්නේ එක්කෝ කුඩුකාරයෙක් කියලා පැත්තකට දානවා ගරු මන්ත්‍රීතුමනි, එහෙම නැත්නම් ඔහු හිරේ ගිල්ලාව මිනිසෙක් කියලා පැත්තකට දානවා. සමහර පවුල් වලිනුත් ඒ දේම සිදු වෙනවා. මම නම් දකින්නේ මේ අය පුනරුත්ථානය කරන ගමන් මේ සමාජයටත් දෙන්න ඕනේ පණිවිඩයක්. නැත්නම් වෙන්නේ එයා ආපහු ඇවිල්ලා ඒ වැරද්දට වැඩිය වැරදි කරන්න තමයි පෙළඹෙන්නේ. ත්‍රස්තවාදී කෝ වේවා, විනය විරෝධී ක්‍රියාවක් කරපු කෙනෙක් හෝ වේවා, කවුරු හෝ කෙනෙක් සිරකරුවත් මිනිස්සුය කියලා ගහලා තියෙනවා. හැබැයි මේ විනය විරෝධී කරලා ක්‍රියාමන් වල සම්බන්ධ වෙලා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල පුනරුත්ථාපනය කරන අය එළියට එනකොට තියෙන තත්ත්වය මේකයි. මම හිතන්නේ මේ වෙනකොට යුද හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව මේක බාරගෙන පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. දැන් ඒ කටයුතු ඒ මධ්‍යස්ථාන ඉතාම විනයානුකූලව ඉතාම හොඳින් කරගෙන යනවා. හැබැයි මේ අයට ශක්තියක් දෙන්න ඕනේ. මේකට කාර්යංශය පිටවල මේකලා ශක්තිමත් කරන්න ඕනේ. ශක්තිමත් කරොත් තමයි ඔවුන්ට ඔවුන්ගේ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් හරියට තැනකට දාලා ඔවුන් එළියට දැම්මට පස්සේ ඔවුන්ට ඒ අවශ්‍ය පාරේ යන්න පුළුවන් විදිහට වාතාවරණය හදලා දෙන්න ඕනේ සමාජයනොත්. මේක ලොකු සමාජීය ප්‍රශ්නයක්. මේක අපි කාට සමහරලාට අපි කාටත් පොදු දෙයක්. අපිට ඒ ප්‍රශ්නේ අපේ වෙනකන් අපිට ගාණක් නැහැ. ඒක ලංකාවේ හැටි. අපේ ප්‍රශ්නේ අපිට වෙන්න ඕනේ ප්‍රශ්නය. මගේ දරුවකට ඒ ප්‍රශ්නේ වුණාම තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් දකින්නේ අපි. මේ රටේ දකින්නේ. දැන් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම ඒක දැනුව පාවිච්චි කරාද කියලා හොයාගන්නත් බැරි විදියට තියෙන්නේ. හැබැයි ටික කාලයක් යනකොට ඒ සම්පූර්ණ ෂේ වෙලා විනාශ වෙලාම යනවා. නොයෙකුත් බොරු දේවල් තමයි සමාජගත වෙලා තියෙන්නේ. මේ දරුවන් අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ එහෙම නැත්නම් ওই අයිස්ක්‍රීම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ බොරු මතයක් තියෙනවා නින්දයන් නැහැ නින්දයන් නැති කෙනා හරි ඒ තියෙන පිසුවේ නින්දයන් නැහැ හැබැයි පාඩම් කරන්න පුළුවන් බොරු දේවල් තමයි කියලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසා තමයි සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ මේවා දැනුවත් වෙන්න ඕනේ අපි සමාජ මේ තැනට යන්න ඉස්සලා නවත්ත ගැනීම තමයි අපි කරන්න ඕනේ මම මේකට පරිභාරය මම කියන්නේ මෙතනට යන්නේ ඇයි මේ දරුවෝ මේ සමාජයේ ඉන්න අය මේකට පෙළඹෙන්නේ ඇයි මෙන්න මේක නවත්ත ගන්න අවශ්‍ය වැඩ පිළිවෙල කරන්න ඕනේ මේක සමාජ මාධ්‍යෙන් මේක මාධ්‍ය වලින් මේවා තමයි උපුටලා පෙන්වන්න ඕනේ නැත්නම් උඩට ඇවිල්ලා පෙන්වන්න ඕනේ ඊයේ අපි දැක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බෙල්ල කපලා මරලා දාලා සමාජ මාධ්‍යයක තිබුණ දෙයක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ මේ එක මිනිහෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න තප්පර ගණන් යන්නේ සමාජ මාධ්‍යයට එක මිනිහෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න තප්පර ගණන් යන්නේ මිනිහෙක් හදන්නත් පුළුවන් මිනිහෙක් නැති කරන්නත් පුළුවන් මේක මේ දේශපාලනට අදාළ දෙයක් නෙමෙයි උදේ මගෙන් මාධ්‍යෙන් ප්‍රශ්නයක් ඇහුවා මේක දේශපාලන නිසාද ඔබතුමා එහෙම කියන්නේ කියලා දේශපාලනය කරන අයට මේ ප්‍රශ්නේ නිසාද ඔබතුමා කියන්නේ මං කිව්වා එතකොට ඊයේ මරපු අර අහිංසක දරුවා පිරෝදාර රණෝරියෝ දෙන්නේ කම්මයි තාත්තයි දෙන්නම ඒ අහිංසක දරුවා උගන්ලා යුනිවර්සිටි එකට ගෙනල්ලා ඉවරලා 3rd year එකේදී මරලා දානවා පාරේ මරලා දාන තත්ත්වෙටපත් වෙලා ඒ සමාජ මාධ්‍යයක් නිසා මෙන්න මේව නවත්තන්න තමයි අපි අවශ්‍ය මේ වගේ දේවල් නවත්තන්න නම් අපි එකතු වෙන්න ඕනේ එකතු වෙලා මේවට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ මෙතනට යන එක නවත්තන්න ඕනේ ගියාට පස්සේ අපි පුනරුත්ථාපනය කරන එක අපේ හරි මේ කාර්යංශයේ අපි දැන් අපේ ගරු අමාත්‍යතුමා මේ පනත ගෙනල්ලා මේ විදිහට දැන් කටයුතු කරන්න සූදානම් වෙනවා ඒකට නොයෙකුත් අර්ථකථන දෙන්න ලෑස්ති වෙන්න එපා මේක 71 71 හිටපු අයත් ඉන්නෝ ඒ අයත් පුනරුත්ථාපනය කරලා දැම්ම ඊළඟට අවුරුද්දක යුද්ධයක් තිබ්බා ඒ යුද්ධයේ දී දරුණු ත්‍ස්තවාදීන් දරුණුම ලෝකේ මිලේච්චම දරුණුම කිව්ව ත්‍ස්තවාදීන් ඒ ත්‍ස්තවාදීන් ගෙනල්ලා පුනරුත්ථාපනය කළා එළියට දැම්මා සමහර අය හරියටම කරගෙන යනවා ඒගොල්ලන්ගේ ජීවිතය ගොඩනගාගෙන ඒගොල්ලන් කරපු වැරදි ඒගොල්ලන් වෙන පැත්තක හිටියා අපිට දුන්නේ වෙන දර්ශනයක් ඔළුවට ඒව කියලා පිළි අරගෙන සමහර අය පොතුත් ලිව්වා සමහර අය පොතුත් ලිව්වන්න ඒ හරියටම පුනරුත්ථාපනය වෙලා ඉන්න අය හැබැයි මේක නෙමෙයි වෙන්නේ ගොඩක් අයට වෙන්නේ මේ සමාජයෙන්ම හොව පැත්තකට දාලා අන්තිමට විනාශ කළ දාන එක තමයි අපි දකින්නේ මෙන්න මේකෙන් ගලවගත යුතුයි අපි මෙන්න මේකෙන් ගලවගත යුතුයි ඒ සමා ඒ තියෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානවල 10,500 ඉන්නවා මේගොල්ලන් කන්ට්‍රෝල් කරගන්න දැන් මේ කාර්යංශය පිටවල හරි තරඟට ගේනකොට ඒකට කවුරුත් විරුද්ධ වෙන්න එපා අපිට අවශ්‍ය මේක හරි තරඟට ගන්න මේ තැනට යන්න නැති වෙන්න නවත්තන එක තමයි මගේ නම් අරමුණ කියන්නේ මේ තැනකට යන්න නැති එක යන්න නැති වෙන්න නවත්ත ගන්න ඕනේ මේ මා මොලකාරයෝ ටික අල්ල ගන්න ඕනේ ඔයි කියන මද්ද්‍රව්‍ය විකුණන ඒ ජාවරංකාරයෝ ටික අල්ලලා නවත්තන්න ඕනේ මේ වගේ තැනකට යන්න නැති වෙන්න ළමයි ටික හදා ගන්න ඕනේ පාසල් වල දැනුවත් කරන්න ඕනේ විශ්වවිද්‍යාල දරුවෝ දැනුවත් කරන්න ඕනේ අපේ විශ්වවිද්‍යාල වල දරුවන්ට වෙන අපරාධය මේක පුද්ගලික විශ්වවිද්‍යාලවල දරුවෝ එහෙම නැත්නම් කොතලාවල යුනිවර්සිටි එකේ දරුවෝ ඒගොල්ලන් වැඳෙනකොට දන්නවා කවද්ද කොන්වොකේෂන් එක තියෙන්නේ මගේ උපාධිය ගන්න පුළුවන් කවදද කියලා දන්නවා පුද්ගලික විශ්වවිද්‍යාලවල දරුවෝ දන්නවා මගේ උපාධිය ගන්න පුළුවන් මෙන්න මේ වසරේ මෙන්න මෙදා වෙනකොට ගන්න පුළුවන් කියලා දන්නවා හැබැයි අපේ අහිංසක දරුවෝ දුප්පත් දරුවෝ රජයේ විශ්වවිද්‍යාලවල ඉන්න දරුවෝ ඒ අය දන්නේ කවදා මගේ විශ්වවිද්‍යාල ඒ ප්‍රවේශය අවසන් කළා මට උපාධිය ලබා ගන්න පුළුවන් කියන්නේ දවසවත් දන්නේ නැහැ. ඒගොල්ලන් ඔහේ යනවා. රැල්ලට යනවා. ඒගොල්ලන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලාවත්. පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අවුරුදු 21 22 වෙනකොට උපාධිය අවසන් කරලා එළියට එනවා. ඒ වයසෙම ඉන්න අපේ රජයේ විශ්වවිද්‍යාලවල ඉඳ දරුවෝ අවුරුදු 28 29 වෙනකන් කැම්පස් වල ඉඳලා අන්තිමට එළියට එනවා. ඇවිල්ලා රජයේ රැකියාව අධ්‍යයකයෙක්ගේ කෑගගා ඉන්නවා. මේකද විවෘත්තේ මේකනේ මේ විවෘත්තේ මේ සමාජයේ මේක නෙමෙයි වෙන්න ඕනේ ආදර්ශය මේ අහිංසක දරුවන්ට ගමේ ඉන්න අහිංසක දරුවට අම්මා තාත්තා කුඹුරු උගස් තියලා අපි ළඟට එනවා අම්මලා තාත්තලා මම බණ්ඩාරවල ප්‍රදේශයේ ඉන්නේ අපි ළඟට එනවා අම්මලා තාත්තලා අනේ මගේ දරුවා එහෙම විවාහ වෙන්න විදියක් නැහැ අවුරුදු 28යි 29යි 30යි තාම කැම්පස් එකේ මේ මොකක්ද වෙන්නේ මේ? මේකද මේ වියුත්තේ? මේ අයගේ ඒ අධ්‍යාපනය ලබන කාල සීමාව තුළ ඔවුන් ඒ අධ්‍යාපනය ලබලා ඉක්මනින් එළියට ඇවිල්ලා ඒ අම්මට තාත්තට සලකන්නේ ඒ යාගේ අරමුණක් තිබ්බ අම්මට තාත්තට අම්මට තාත්තගේ අරමුණක් තියෙන මේ දරුවට ගුවන්නලා යවන්න තැනකට අන්නේ තැන පෙන්නන එක තමයි වෙන්න ඕනේ දරුවගේ. ඒක නිසා මේ අපරාධයක් මේ සිදුවෙන්නේ. මේකට ඉඩ දෙන්න හොඳ නැහැ. මේක ඔබටත් මටත් කාටත් පොදුයි. අපි හැමෝටම පොදුයි. මෙතන ඉන්න 225ටම පොදුයි. අද ගෙදර යනකොට අපේ දරුවෙක් කුඩු ගාලා හිටියොත් එම අපිට ප්‍රශ්නයක්. අන්න එතකොට තමයි අපිට ප්‍රශ්නේ කියලා දැනෙන්නේ. එහෙම නැත්නම් විනය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නම් ඒක එතකොට තමයි දැනෙන්නේ. ඒක නිසා මේ අධිකරණ වලින් දැන් මේ අපි බාර දෙන මේ දරුවන්ව අපි හරියට සමාජගත කරේ නැත්නම් ඊට වැඩිය ගැටලුවක් බවට පත් වෙනවා. ඊට වැඩිය ගැටලුවක් බවට පත් වෙනවා. ලොකු අපි දන්නවා විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා. හැබැයි විදේශ රැකියාවකට යන්න විදිහක් නැහැ. දැන් ප්‍රශ්නයක්. ඇයි ඉංග්‍රීසි දැනුම නැහැ, වෙනත් භාෂාවක දැනුම නැහැ. දැන් අද මේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කණ්ඩායම ගෙනල්ලා අපි කතා කරගෙන හිටියා කෝප් එකේ. හැබැයි කියනවා අපි විදේශ ෆොරින් සර්විස් එකට යන්න මෙන්න මේ ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි නොලෙජ් එක එහෙම නැත්නම් තව භාෂා ප්‍රවීණත්වය, වෙනත් භාෂාවක ප්‍රවීණත්වය, තව ඩිප්ලොමැටික් සර්විස් එක ගැන ඒ හැම දෙයක්ම දැනගන්න ඕනේ. හැබැයි මේව කොහෙවත් කියලා නැහැ. ඒක නිසා කවුරුද දරුවෝ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ ඒවත් කියලා. හැබැයි විශ්වවිද්‍යාලවල ඉන්නවා, එහෙම නැත්නම් පාසල්වල ඉන්න හොත්තට ඔවුන්ගේ ඒ භාෂා ප්‍රවීණත්වය තියෙන එක එක රටවල්වල ජර්මන් භාෂාව, අනෙකුත් ජපන් භාෂාව, කොරියන් භාෂාව ප්‍රවීණත්වය හොද්දටම ප්‍රවීණයෙන් ඉන්නවා. හැබැයි මේගොල්ලන්ට කියලා නැහැ කොහෙවත් මේ ෆොරින් සර්විස් එකට යන්නේ මේ විදියට කියන එක. ඒක නිසා මෙන්න මේව දැනුවත් කළා ඔවුන්ට ටාගට් එකක් දෙනවා නම් මේවෙන් එළියට එනකොට විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ඔහුට ඔහුගේ ජීවිතය හදාගන්න පුළුවන් තැනකට යනවා. එහෙම නැත්නම් හැමදාම රජයේ රැකියාවක් දියව් කියනවා පාර්ට් වෙලා. අපි මේ කරන්නේ අපරාධයක්. අපි වහා අපරාධයක් කරන්නේ. ඒක නිසා මේ දරුවෝ දැනගන්න ඕනේ. විශේෂයෙන්ම මේ දරුවන් දැනගන්නවා දෙමව්පිය බලාගෙන ඉන්නේ එළියට ඇවිල්ලා රැකියාවක් අරගෙන හොඳ රැකියාවක් අරගෙන එතනට යන්න මේ හොඳ රැකියාවක් අරගෙන ඒ දෙමව්පියන්ට සහනයක් වෙලා. එවුන් වියදම් කරපු වියදම් කළා අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අන්තිම ටික අසරණම වෙලා ඉන්නේ. කරගන්න දෙයක් නැහැ. උකස් කළා ඔක්කොම කළා ඉන්නවා. එළියට එනකම් විශ්වවිද්‍යාලයෙන් රැකියාවක් කරගෙන අපිට මේ දේවල් නිදාස් කළ දෙයි කියලා. හැබැයි එහෙම දකින්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන් හිතනවා අවුරුදු 20න් ගියා නම් කැම්පස් එකට අඩු මාසෙන් 24 වෙනකොටත් එළියට. හැබැයි 28 29 එහෙම වෙලාවත් එළියට එන්නේ නැහැ. ඒක නිසා මේ සමාජයේ ප්‍රශ්නයක්.
ගරුමන්ත්‍රීතුමා තව විනාඩි 2යි.
හොඳයි. ගරුමන්ත්‍රීතුමිය මේකේ සමාජීය ප්‍රශ්නයක්. මේක ඉතාම අර මං ඉස්සල කිව්වගේ සෙන්සිටිව් ප්‍රශ්නයක්. මේකෙන් ගලව ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම. මේකට අපි මොන විසඳුම් හෙව්වත් අපි කටයුතු කරත් මං හිතන්නේ හමුදාව මේ ආකාරයෙන් දැන් ඒ අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. මේ කාර්යංශයක් හදලා ඒකට අවශ්‍ය කණ්ඩායම් යොදවලා ඔවුන් පුහුණු කරලා මේ ඉතාම සංවේදී කණ්ඩායමක් මේකට යන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. මේ සියලුම දෙනා ඒ කණ්ඩායම ඒ හරියටම මේ ට්‍රැක් එක ලියලා හදලා දුන්නා නම් ඔවුන්ගේ ගමන යනවා. අන්න ඒ ටික හදලා දෙන එක තමයි මේ අපි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒක තමයි අපි කරන්න යන්නේ. අපි දන්නවා මන්දනාගාරයට ගිහිල්ලා ටික දවසක් යනකොට නොයෙකුත් දේවල් වලට ඇබ්බැහි වෙනවා. මේ හොඳට ගිය මිනිස්සයා එනකොට එන්නේ අන්තිම නරක් වෙලා ඇවිල්ලා සමහරලාට පුන්න ඉතිපස්සේ මොකකට හරි ගම ආපහු පුන්නුත්ථාපන කඳවුරවල දානවා. කඳවුරට දැම්මම ඒ කඳවුරෙත් පුහුණු වෙලා එළියට යනකොට ඔහුගේ අර තියෙන සමාජීය ප්‍රශ්නයත් එක්ක වෙන තැන් වලට යනවා. මෙන්න මේවට හොඳ සැලසුම් හදන්න ඕනේ. මේවට සැලසුම් හදන්න ඕනේ. ඒකට තමයි මේ කාර්යංශයේ පිටවල හමුදාවට බාර දීලා මේ කණ්ඩායම හරි ඩිසිප්ලින් පුද්ගලෙ විනයක් සහිත පුද්ගලෙ බවට පත් කරන්න ඕනේ. මගේ නම් යෝජනාව සෑම කෙනෙකුටම ඒ පුහුණුව ලබා දිය යුතුයි. අවුරුදු 18 වෙනකොට ඒ පුහුණුව ලබා දෙන්න ඕනේ. ඉස්කෝලේ පාසලෙන් එළියට යනකොට කොරියාවේ තියෙනවා, ජපානයේ තියෙනවා, ඔවුන් එළියට යනකොට පුහුණුවක් ලබා දෙනවා. ඔවුන්ට ඉන්න කොහමද, කන්නේ බොන්නේ කොහමද, විනයක් අයිතිව ජීවත් වෙන්න කොහමද, රටට ආදරය කරන විදිය මේ හැම දෙයක්ම කියනවා. කන්නේ බොන්නේ අඳින බලද හැම දෙයක්ම කියලා දෙනවා. ඒකනම් ඒගොල්ලන් නම් කරන්නේ හමුදාව සම්බන්ධකර හමුදාවට බැඳෙන්න ඕනේ කියන අවුරුද්දකට හෝ මාස 6කට එහෙම තමයි තියෙන්නේ. මම නම් කියන්නේ ඒ වගේ කෙනෙක් හැදුවට පස්සේ ඔහු කවදාවත් විනය විරෝධී වැඩ කරන්නේ නැහැ. විනයක් සහිතව ජීවත් වෙන්න උත්සාහ කරනවා.
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමිය.
ඒක නිසා ගරු මන්ත්‍රීතුමිය මේක ඉතාම සෙන්සිටිව් ඉෂුව එකක්. අපි සියලු දෙනාම එකතු වෙලා මේකට විශේෂයෙන්ම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. මම තව එක පොයින්ට් එකක් කියලා නවත්තන්නම්. දැන් මේ ෆැෂන් එකක් වෙලා තියෙනවා පච්ච කෙටීම. පච්ච කෙටීම ෆැෂන් එකක් කියලා. දරුවෝ පච්ච කොටාගෙන ඉන්නවා. මේ ළඟදී ඔය හමුදාවට යන්න ඔක්කොම සූදානම් වෙලා කෙඩෙට් නිලධාරියෙක් වශයෙන් හමුදාවට යන්න. හරිම දක්ෂ දරුවෙක්. ක්‍රීඩා අතින්, අධ්‍යාපනය අතින් හැම අතින්ම දක්ෂම දරුවෙක්. බණ්ඩාල ප්‍රදේශයේ. මම හමුදාවට යන්න ඔක්කොම සුදුසුකම් හරි අවසානයේ ඉන්ටර්විව් හතරම සමත් වෙලා ඔක්කොම ඉවර වෙලා අව යන්න යනකොට මෙයාගේ මේ එරලෝසු වල ඇතුලෙන් පොඩි පච්චයක් කොටාගෙන තරුවක් ගහගෙන මේක අහුවෙලා යට යන්න බෑ. ජපානයේ ගන්න නැහැ පච්චයක් කෙටුවා. මේ මේවා සමාජයේ දැනගන්න ඕනේ. මේ දරුවෝ අහිංසක දරුවෝ දැනගන්න ඕනේ.
අවසන් කරන්න
ගන්න. හරි අපරාධයක්. ඒක නිසා ගරු මන්ත්‍රීතුමිය මේවා ගැන දැනුවත් වෙලා සමාජ මාධ්‍යෙන් කරන්න ඕනේ, මාධ්‍යෙන් කරන්න ඕනේ. මෙන්න මේ දේවල් මෙන්න මේවා ගැන කටයුතු කරලා මේ අහිංසක දරුවන් බේරගමු. අපි සමාජගත කරනකොට විශේෂයෙන්ම සමාජගත කරනකොට මේ දරුවන්ව පුණ්‍යතානන් කඳුරුවලින් ඉඳන් සමාජගත කරනකොට ඉතාම හොඳින් ක්‍රමවේදයකට සමාජගත කරන්න අවශ්‍ය කටයුතු කරන්න තමයි මේ පුණ්‍යතාපන කාර්යංශය පිටවන්නේ. ඒකට අවශ්‍ය ශක්තිය දෙන්න කියලා ඉල්ලා සිටින්නේ. ඔබතුමිට ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.
බොහොම ස්තුතියි. ගරු අනුරාධ ජයරත්න ඇමතිතුමා ඔබට විනාඩි 15ක කාලයක් තියෙනවා.
මුලාසනරුඩ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමිට ස්තුතියි. මම හිතන්නේ ඔහුගේ කාලවක වානුව තුල විවිධ වූ රෙගුලාසි විශේෂයෙන්ම මේ කාරණාවට අදාළ වූ රෙගුලාසි දෙකක් මගින් පුනරුත්ථාපනය කිරීමත් ඒ වගේම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහාත් ඒ වෙන වෙනම ගැසට් පත්‍ර දෙකක් මගින් ක්‍රියාත්මක වෙමින් මේ රටේ අතිමහත් පිරිසක් පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු යෙදුණා. ඒකෙදී විශේෂයෙන්ම අද මේ පුනරුත්ථාපන පනත ඉදිරිපත් කරන වෙලාවේදී මතුවෙච්ච කාරණායක ගන්නකොට මං හිතන්නේ 2009 කාලවක වානුවල මේ රටේ අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් උනේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙච්ච තරුණ සටන්කාමීන් පුනරුත්ථාපනය කරලා ඔවුන් අර බන්ධනාගාරගත කරලා දඬුවම් කරලා නැවත වාරයක් යම් කාලයක් රඳවගෙන ඉන්නවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කරලා නිවැරදි පිරිසක් හැටියට සමාජගත කරවන වගකීම කොහොමද ඉටු කරන්නේ කියන එක පිළිබඳ විශාල කතිකාවතක් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පෞගිය කාලවල මේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය හරහා 12,194කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරන්නත් නැවත නිවැරදි පිරිසක් හැටියට සමාජගත කරන්නත් පුළුවන්කම ලැබුණා. මං හිතන්නේ අපේ වර්තමාන අපි මේ කතා කරන පුනරුත්ථාපන පනත කතා කරන්න ප්‍රථමයෙන් ඒ කාර්ය වෙනුවෙන් අපකැප වෙච්ච කොමසාරිස් ජෙනරාල්තුමාලා ප්‍රධාන ඒ නිලධාරි සියලු දෙනාට මේ උත්තරීතර සභාවේ ගෞරවයේ ප්‍රණාමයේ ස්තුති අපි පුද කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද එහෙම නොවුණා නම් මේ 12,000ක් අද සමහර කණ්ඩායම් අදහස් උදාස ඉදිරිපත් කරනකොට ඇහුවා ත්‍රිවිධ හමුදාව කොහොමද පුනරුත්ථාපනය කරන්න කියලා. හැබැයි 12,000 ගානක ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරේ වෙන කවුරුවත් නෙවෙයි අපේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාව එකතු කරගෙන. එතකොට ඒක අද සාර්ථකයි. ඒක අද ලෝකයට අපිට හරි ඒ විස්තර සංඛ්‍යාලේඛන එක දෙන්න පුළුවන්කම තියෙනවා. මේ කාර්යයට එකතු වෙච්ච පිරිස පුනරුත්ථාපනය කරලා අද නිවැරදි විදිහට සමාජගත කරයි කියලා. එහෙමනම් ඒ කරපු වැඩ කොටස අද වර්තමානයේ වෙනකොට අපි වෙනත් වූ ආකාරයකට කතා කරනවා. 2009 වර්ෂයේ අවසන් වෙනකොට අපි යුද්ධය අවසන් වුණා. ඒ හිටපු සටන්කාමීන් ටික පුනරුත්ථාපනය කිරීමේ වගකීම ඉටු කරා. දැන් ඉන්නේ මං හිතන්නේ බොහොම සුළු පිරිසක්. බන්ධනාගාරගත කරලා ත්‍රස්ස පනත යටතේ ඉන්නෝ නම් ඒ ඉන්නේත් බොහොම සුළු පිරිසක්. ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ පිළිබඳ වෙන වෙනම ඒ නඩු පිළිබඳ වාර්තා කැඳවලා ඒවට අවශ්‍ය උපදෙස් ලබා දීලා අද ඒවා ක්‍රියාත්මක වෙනවා. එහෙම ගත්තහම අද අපි වර්තමානයේ කතා කරන්නේ වෙන පුනරුත්ථාපනයේ විය යුතු පිරිසක් කණ්ඩායමක් පිළිබඳව අද සමාජයේ කතිකාවතක් ඇති වෙලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මේ රටේ හෙට දවස බාර ගන්න මේ රටේ හෙට දවස පිළිබඳ වගකීමක් ගන්න ඒ පිරිස අද බරපතල අර්බුදයකට ප්‍රශ්නයකට අද මුහුණ දීලා ඉන්නවා. එමනම් මේ පිරිස පුනරුත්ථාපනය කරලා නැවත වාරයක් සමාජයේ නිවැරදි පිරිසක් හැටියට අපිට එකතු කරන්න පුළුවන් නම් ඒක රජයක් හැටියට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරු වේවා අපි සියලු දෙනාගේ වගකීමක් කියලායි මම විශ්වාස කරන්නේ. එනිසා මේ කාර්යයේදී අද බන්ධනාගාර ටික ගත්තහම බන්ධනාගාරගත කරලා ඉන්න සමස්ත පිරිසෙන් 26,000ක වගේ ප්‍රමාණයක් අද වෙනකොට බන්ධනාගාරේ ඉන්නවා. මේ බන්ධනාගාරයේ 65%ක පිරිසක් ඉන්නේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිස. සියයට හැටපහක් බන්ධනාගාරයේ මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිසක් ඉන්නවනම් අපි කවුරු හරි හිතනවා නම් ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් මාස 6කට බන්ධනාගාරයට යවලා නැවත වාරයක් ඒ බන්ධනාගාරයේ මාස 6ක දඩුවම දීලා සමාජයට එකතු කරනකොට සියල්ල විසඳුනා කියලා එහෙම හිතලා වැඩ කරපු නිසා තමයි අද මේ සමස්ත මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිස 100ට 65ක 70කට තරම් ඉහළ ප්‍රතිශතයකට ගිහිල්ලා තියෙන්නේ කියලායි මම විශ්වාස
කරන්නේ. Order please. The deputy speaker will take the chair now.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියාගෙන ආවේ අපි මේ පිරිස මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිස වෙනුවෙන් කරපු ඒ දඬුවම් කිරීම පමණක් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය අද අපි තුල මතුවලා තියෙනවා. ඒ නිසාම තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිස දඬුවමකට යටත් විය යුතුයි. ඒ පිළිබඳ තර්කයක් නැහැ. හැබැයි ඔවුන්ට නැවත වාරයක් ඔවුන් සමාජයේ එනකොට කරන වෘත්තීය පිළිබඳ අවශ්‍ය නිපුණතාවයක් ලබා දෙන්න, ඒ වගේම ඔවුන් පුනරුත්ථාපනය කරලා ඔවුන්ට අවශ්‍ය බෙහෙත් තියෙනවා නම් ඒව ලබා දීලා ඔවුන් ඒ පැත්තෙන් ඔවුන්ට අවශ්‍ය ඒ පහසුකම් ටික සපයන්න, මේ සියල්ලම එක විදියට හරියට ක්‍රියාත්මක වුණොත් විතරයි අර අපි බලාපොරොත්තු වෙන්න නැවත වාරයක් මතට බැහි නොවිච්ච පුද්ගලයෙක් හැටියට ඔහුව සමාජගත කරන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අද මම විශ්වාස කරනවා මේ පුනරුත්ථාපන පනත ජාතික වශයෙන් වැදගත් පනතක්. මොකද අපි කතා කරන ආර්ථිකය කොච්චර හැදුවත් අපි මේ කතා කරන සංවර්ධනය කොච්චර ඉහළට අපි අරගෙන ගියත් මේවා එක නිමේෂයකින් විනාශ කරන්න පුළුවන්. අපේ රට බාර ගන්න අනාගත පිරිස තරුණ යෞවනයේ මේ සියල්ල අපිට රැක ගන්න බැරි නම් අපි කවුරු කවුරුත් මොන කතන්දර මොන සැලසුම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරත් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි අද මේ පනත පුනරුත්ථාපන කාර්යංශ පිහිටවීමේදී පෞද්ගල කාලවකවානුවේ රෙගුලාසි මගින් ඉදිරිපත් වෙච්ච ගැසට් පත්‍ර දෙකකින් පාලනය වෙච්ච එක තවත් විධිමත් ක්‍රමවේදයකට නියම නෛතික රාමුවක් යටතේ මේ පනත අරගෙන ඒම තුළ ඔවුන්ට නියම නෛතික රාමුවක් තුළ මේ ක්‍රියාවලිය අපිට පිහිටවීමට පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි අද මේ පනතේ අපේ තියෙන අවශ්‍යතාවය බවට පත් වෙන්නේ. මේක සමහර විට මේ පනත සමහර උදවිය විවිධ විදියට විග්‍රහ කරා මේ පනත අරගෙන එන්නේ විවිධ කණ්ඩායම් පුද්ගලව පාර්ශ්ව මර්ධනය කරන්න කියලා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි මේ පනත පනතක් හදන එක පනතක් මේ පාර්ලිමේන්තුව දක්වා අරගෙන එන ඒ සමස්ත ක්‍රියාවලිය එක දවසකින් දෙකකින් මාසකින් තුනකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක මේ පනත හැදීම පිළිබඳ පළවෙනි කතිකාවත අපි විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා 2004 2005 අවුරුදු වෙනකොටත් මේ පිළිබඳ කතිකාවතක් ඇති වුණා. එහෙමනම් 2004ක ඇතිවෙච්ච ඒ වැඩපිළිවෙල තමයි අද අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ බොහොම පැහැදිලිව අපි සඳහන් කළ යුතුව තියෙනවා වෙන කණ්ඩායම් පුද්ගල මතදාරීන් මර්ධනය කිරීමට අපි මේ පනත පාවිච්චි කරනවා කියලා කවුරු හරි කියන්න තර්ක කරනවා නම් උත්සාහ කරනවා නම් ඒක සාධාරණ නැහැ. මොකද ඒ කිරීම තුල අපහාස කරන්න වෙන කාටවත් නෙවෙයි, අසාධාරණයක් කරන්න වෙන කාටවත් නෙවෙයි. අපි අර 165ක් විතර වෙච්ච බන්ධනාගාරගත කරලා ඉන්න ඒ පිරිස නිවැරදි කරන්න අපි ගන්න ක්‍රියාදාමය නතර කිරීම සඳහා ගන්න ප්‍රයත්නයක් හැටියටයි අපි ඒක දකින්නේ. ඒ නිසා ඒක සාධාරණ නැහැ. අපිට ඔවුන්ට නැවත වාරයක් සමාජයේ නිවැරදි පිරිස හැටියට සමාජගත වෙන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඒක අපි කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි ගරු මූලාසන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙදී සමහර කණ්ඩායම් වල අදහස උනේ ඇයි අපි මේක කාලයට ඉඩ දෙන්නේ නැත්තේ, තව ඇයි අපි මේකට තව කල් ගන්න නැත්තේ. ගරු අමාත්‍යතුමා අධිකරණ අමාත්‍යවරයා හැටියට දෙවරක් එතුමා අධිකරණ අමාත්‍යවරයා හැටියටත් මේ දෙවැනි වතාවට ඊයේ දිනේදීත් කන්සල්ටේටිව් කමිටි එකක් උපදේශන කමිටුවක් ඇඳවලා ඒකෙදී අපේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලගේ අදහස් යෝජනා විමසුවා. ඒකෙදී සියලු දෙනා ඒකමතිකව මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දෙනා ඒකමතිකව තීන්දුව කරා මේ පනත අපි හෙට දිනේදී අරගෙන මේ පනත සම්මත කරලා මේට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරමුයි කියලා. හැබැයි සමහරු මේ සභාවට ආවම කියන්න අපි කනගාටුයි. මේකට තව කාලය අරගෙන මේ පනත තව ආපස්සට ගෙනියන්න උත්සාහ කරනවා. තව විවිධ අදහස් යෝජනා දෙන්න තියෙනවලු පනත සම්බන්ධයෙන්. 2004 ගති වෙච්ච කතිකාවත 2022 වර්ෂයේ ජනවාරි මාසයේ වෙනකොට පාර්ලිමේන්තුවට ගෙන පනත තවත් අපි මේකට කල් ඉල්ලනවා නම් මේ රටේ අනෙකුත් තියෙන සංවර්ධන නීති රීතීන් හදන එක ගැන කවර කතාද ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙච්චර අපි අද මේ ගේන මොහොතෙත් අපිට හෙට වෙනකොට තව කල් ඉල්ලනවා නේද. ඒ නිසා මේකෙදී එවැනි පුද්ගල හැටියට හරි කණ්ඩායම් හැටියට හරි මර්ධනය කිරීම මේ මේ පනත තුල කිසිම විදියකින් අන්තර්ගත වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම සුප්‍රීම කෝට් එකේ ඩිටර්මිනේෂන් එකෙත් බොහොම පැහැදිලිව තියෙනවා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිස තමයි මේකට යැවීමට පුළුවන්කම තියෙන්නේ කියලා. ඒ වගේම මේ පුනරුත්ථාපන පනත ගැනීම තුල අර අපේ තිබිච්ච නීතියේ හිඩසක් අපි නිවැරදි කරනවා හා සමානව අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ ඒ වගේම ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් ප්‍රතිකාර කර සහ පුනරුත්ථාපනය වෙන පනත යටතේ තියෙන නියෝගයන් යටතේ පුනරුත්ථාපනය කළ යුතු පිරිස මේ පනත යටතේ මේ මධ්‍යස්ථානවලට යොමු කිරීමට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර විට අපේ හරණි අමරසූරිය අපේ ගරු මන්ත්‍රීතුමිය කිව්වා මේ මේ පිළිබඳ මේ කියන පුද්ගලයා පිළිබඳ ප්‍රශ්න මේකේ ඔවුන්ව අධීක්ෂණය කරන්න ඔවුන්ව බැලීමට මානව හිමිකම් කොමිෂමට පවා මේ පනතේ අවසරය ලබා දීලා තියෙනවා. ඒ ගේන පිරිස පුනරුත්ථාපනය කරනකොට ඒ පුනරුත්ථාපනය කරන පිරිසගේ ඒ මෝෂන් එකක් ඇතුව හෝ නැතුව ඔවුන් පිළිබඳ ඒ අවශ්‍ය අධීක්ෂණ එහෙම නැත්නම් පසුවිප්‍රම කිරීමට මානව හිමිකම් කොමිෂමට බලය ලබා දීලා තියෙනවා. එහෙව් පනතක්. හැබැයි එහෙව් පනත ගැන තමයි සමහර විට සමහර උදවිය තර්ක කරන්නේ. මේ පනත ගෙනල්ලා විවිධ කණ්ඩායම් පුද්ගලයෝ මර්ධනය කරන්න උත්සාහ කරනවා කියලා සමහර කණ්ඩායම් එත්තු ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් මේ සභාවට සිහිපත් කරනවා. අපි එදා එක කාලයක එක වකවානුවකට අපිට තිබුච්ච ප්‍රශ්නය තමයි මේ රටේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට බැඳිච්ච අපේම සහෝදර ද්‍රවිඩ ජනතාව කොහොමද අපි පුනරුත්ථාපනය කරන්න කියලා. ඒකට මේ අවශ්‍ය රෙගුලාසි මගින් ඒ කාරණය අපි ක්‍රියාත්මක කරා. ඒක අපි 12000ක් පුනරුත්ථාපනය කරා. හැබැයි අද වෙනකොට අපි කතා කරනවා මේ රටේ දවසට 5000ක් විතර ඉන්නවා. ඒ වගේම මුළු සමස්තය කියලා ගත්තොත් බන්ධනාගාරවල 65% විතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යයට බැහි වෙච්ච පිරිස මේ පිරිස කොහොමද අපි පුනරුත්ථාපනය කරන්න කියලා. ඉතින් තව ඉස්සරහට එහෙම නැත්නම් දැනුත් ඒ පිළිබඳ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. සමහර මතදරමින් එහෙමත් නැත්නම් සමහර විට විවිධ අදහස් උදාස් දරමින් රටේ ආර්ථිකය විනාශ කරන එහෙම නැත්නම් මේ රටේ අහිංසක ජනතාවට ජීවත් වෙන්න තියෙන අයිතිය උදුර ගන්න පිරිස පුනරුත්ථාපනය කරන්නත් මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව ගරු මන්ත්‍රීවරු විවිධ අදහස් පළ කරා. මම හිතන්නේ ඒක සාධාරණයි. ඒක සමාජයට තුන්වෙනි කාරණාව හැටියට අපිට බලන්න වෙන දෙයක්. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙදි කවුරුවත් පටලා ගන්න එපා. පහුගිය කාලවල අරගලයක් තිබුණා. අරගලයේදී දසදහස් ගණනක් ජනතාව වීදිවලට එකතු වුණා. මේ රටේ රාජ්‍ය නායක ජනාධිපතිවරයා මේ රටෙන් එලවන්න කටයුතු කළා. එහෙම නැත්නම් මේ රටේ හිටපු මුදල් අමාත්‍යවරයා මේ රටේ මහ බැංකුවේ අධිපතිවරු ඉවත් කරන නියම පිරිස්පත් කරවන්න ඒ අරගලයට පුළුවන්කම ලැබුණා. ඒ අරගලය පිළිබඳ නෙවෙයි අපි කතා කරන්නේ. මේ රටේ විද්වතුන් ඇවිල්ලා පාරට බැහැලා තමුන්ගේ මතවාදය, තමුන්ගේ අදහස, තමුන්ගේ විරුද්ධතාවය ඒ පළ කිරීම පිළිබඳ අපි කිසි තර්කයක් නැහැ. අපි ඒකට සියලු දෙනා ගරු කරනවා. ඒකට ගරු කළා තමයි අද මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරු වෙනස් වුණේ. ඒකට ගරු කළා තමයි මේකෙදි විච්ච කැබිනට් මණ්ඩල ටික වෙනස් වුණේ අගමැතිවරයා ඇතුළු. ඒකට ගරු කළා තමයි අද වෙනම ආණ්ඩුවක් මේ රට බාර අරගෙන ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඒ මේ රටේ ඉන්න අහිංසක ජනතාවගේ මතවාද අදහස් ඔවුන්ගේ එළියට දාලා ඔවුන්ට තියෙන අයිතිය පාවා දෙමින් ඒක ඒ අදහස යට හැංගිලා කවුරු හරි ජනමතයක් එකතු කරගෙන කවුරු හරි පක්ෂයක විවිධ බලවේගයක් ගොඩනගාගෙන රට ආක්‍රමණය කරනවා නම් ඒකට විරුද්ධවත් රජයක් හැටියට අපි නැගී ඉන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඒක අද ඉන්නේ අපි කද හෙට ඉන්නේ කවුද කියන එක පිළිබඳ තර්කයක් නැහැ. හැබැයි ඒක මර්ධනය නොකරොත් මතක තියාගන්න ඕනේ. අද මේ රටේ තරුණ පිරිසගේ ඔලුගෙඩි ටික විකෘති කරලා අද මේ රටේ ඉන්න තරුණ පිරිස ආවේගශීලී පිරිසක් බවට පත් කරලා හන්දි ගානේ 500,000 හන්දි ගානේ එකතු කරලා මේ රටේ ආර්ථිකය සියල්ල විනාශ කරන උදවිය අපි මතක තියාගන්න ඕනේ. ඒක කාරණාවක් තියෙනවා. බලය ලැබුණට පස්සේ ඔය කියන උදවිය විනාශ වෙන්නේ ඔය තමුන් ගොඩනගපු බලවේග හරහාම කියන එකත් අද මේ පාර්ලිමේන්තුවේදී අපි විශේෂයෙන් සඳහන් කරලා තියෙන ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා වැරදි දෙයට අනුබල දීලා වැරදි දෙයට උපදෙස් දීලා වැරදි දෙයට ජනතාව තල්ලු කරලා ඒකට කවුරු හරි කටයුතු කරනවා නම් ඒකත් සාධාරණයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා කවදා හරි දවසක වෙන පුනරුත්ථාපන කාර්යයන් එනකොට ඒ කාර්යනුත් මේ පනත යටතට ගෙනනවයි කියලා වගන්තියක් තියෙනවා. ඉතින් ඒක සමහර විට යම් යම් කාරණාවල සමහර විට ඔළුව විකෘති වෙච්ච මේ රටේ ආර්ථිකය පිළිබඳ අදහසක් නැතුව ආර්ථිකය විනාශ කරන රටේ ආර්ථික මර්මස්ථානවලට එකතු වෙලා ඒවා විනාශ කරන්න උත්සාහ කරන උදවිය ඉන්න සමහර විට පුද්ගලයෝ වේවා කණ්ඩායම් වේවා දේශපාලන පක්ෂ වේවා ඒවත් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ සුභවාදී ක්‍රමවේදයක් මේ රටේ ගොඩනැගිය යුතුයි කියන අදහස ගරු මන්ත්‍රීවරු යෝජනා කරා. ඒත් ඒකත් මේක යටතට කවදා හරි දවසක අපි අධිකරණ ශේෂ්‍රයේ අපි රාජ්‍ය අමාත්‍යවරු හැටියට ඉන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ කටයුතුත් මේ යටතට කවදා හරි දවසක අරගෙන මේ රටේ යහපත් සිතුවිලි වලින් පෝෂණය වෙච්ච පිරිසක් නැවත සමාජයට එකතු කරන වැඩපිළිවෙල අපි හදෙන්න ඕනේ කියලා අපි ශ්‍රීපත් කරනවා ගරු නියෝජක කතානායකතුමනි. ඒ නිසා මම මීට වැඩිය දීර්ඝව කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මේ සමස්ත ක්‍රියාවලිය තුළ අපි විශ්වාස කරනවා. මොකද ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් අපේ ඉන්න සෞඛ්‍ය අංශවලට පුළුවන් වුණා නම් අර සටන්කාමි 12,000ක් හොඳ පුරවැසියෝ බවට පත් කරන්න අද මේ රටේ තියෙන බරපතලම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන මේ මද්ද්‍රව්‍ය උදුරට යොමු වෙච්ච අපේ ඉන්නවා යෞවනයේ විශාල ප්‍රමාණය පාසල් දරුවන්. ඒ නිසා මේ සියලු පිරිස නැවත නිවැරදි පිරිස හැටියට සමාජගත කරන වගකීම කරන්න ඔවුන්ට ඒ ශක්තිය ඔවුන් සතුව තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ කොමසාරිස් ජෙනරල් තුමා ප්‍රධාන සියලුම නිලධාරීන්ට අපි ඒ සුබපතනවා. වගේම මේ බැරෑරුම් කාර්යය අපි ගිහිල්ලා බන්ධනාගාරගත කරලා රඳවගෙන ඉඳලා මාස 6ක් තියලා එළියට යනවා වෙනුවට නියම විදියට පුනරුත්ථාපන වැඩපිළිවෙල සකස් කරලා ඔවුන් සමාජයේ සුභවාදී පිරිසක් හැටියට සමාජගත කරන වගකීම අරගන්න අපි ඔවුන්ට ඒ වෙනුවෙන් අපිට ඒ කටයුතු බාර ගැනීම වෙනුවෙනුත් අපි ඔවුන්ට අපේ ගෞරවය මේ වෙලාවේදී උද කරමින් අද මේ පනත පිළිබඳවත් විශේෂයෙන්ම මේ වෙනුවෙන් අදහස් උදාස ඉදිරිපත් කළ පක්ෂ විපක්ෂ මේක සංශෝධන මේ කාර්ය පිළිබඳ ඉදිරිපත් කරපු අපේ සියලුම ගරු මන්ත්‍රීතුමාලට අපේ ස්තුතිය පුද කරන ගමන්ම ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමා ප්‍රධාන අමාත්‍යංශයේ හැටියටත් ඒ වගේම පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශයේ හැටියටත් ඒ වගේම අපේ නීති නිලධාරීන් ඇතුළු ඒ සියලුම දෙනාට මේ වෙනුවෙන් මම හිතන්නේ අදක මේ කතා වෙච්ච විදිහට අද ඊයේ පෙරේද එකක් නෙවෙයි දීර්ඝ කාලීනව වැඩපිළිවෙලක් හැටියට අරගෙන අවිල්ල නීතිපතිතුමා ගාවට ගිහිල්ලා කෙටුම්පත් කරලා මේකේ අවශ්‍ය සියලු තැන්වලට අරගෙන ගිහිල්ලා අද වෙනකොට මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් තරමට මේක ගැළපීම පිළිබඳව ඒ සියලුම දෙනාට අපේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු රාජ්‍ය අමාත්‍යතුමනි.